තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ කොහමද?
හොඳින් ඉන්නවා. අපිට වරුසාව ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙ තිබ්බ බලාපොරොත්තු වෙච්ච එකක්. ඒක හොඳයි.
හොඳයි ස්වාමීන් වහන්ස. එමුණ ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේට ආරාධනා කරන්න. සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨාන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු. උපාලි ප්‍රශ්න තියෙනවා කොහෙන්ද අවිල උපාලිට?
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසරයි.
හොඳයි.
කමඨහන් වார்த்தාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. කමඨහන් වார்த்தාවට විස්තර ලියන අරමුණෙන් බැලුවද නැවත නැවත මතු වූයේ ඇතිව බොඳවන දෑගෙන කුමක් කියන්නද වැනි මන්දෝත්සාහී බවකින් පසු නිහඬ බවකි. පර්යංක භාවනාව. ආනාපානේ මූලික කමඨහනයි. හුස්ම බැලීමක් නැත. නිහඬ බවකි. බොහෝ විට අත්දකින පසුබිම් වන ස්වභාවයේ උඩට මතුවීමක් හා සිතුවිලි ඇතිවීම ඉලක්ක කර බලා තවත් විවේක වීමට උවමනාවක් අත්දකිනවා. ඒ අතරද වරින් වර සිතුවිලි ඇතිව ගෙවී යයි. පසුව නින්දකට අවදිවීමක් වැනිය. එදිනදා සතිමත් බව. පයලිස්සා ටයිල් පොළොව මත හිස තදින් වැටි අනතුරකට මුහුණ පෑ අවස්ථාවේ කය ඇසුරු කොට තිබූ බැඳීම මතු වූයේ සිහි මුලා වූවාදු තනිව කටයුතු කර ගත හැකි වේදු පසුබිම්මුන් සියුම්ව බොඳවන බිය ලෙසින්. ඒ අතරද ඇතිව නැතිවන දේට පසුබිම්වන ස්වභාවේ සිදුවන සියල්ලේ නොඇලී අද්දකි. අපිලිවෙල බවකි. කතා බහ අඩුවීම අන් අයගෙන් දුරස් වීම නිරායාසයෙන් සිදුවන විට අන් අය ඔවුන්ගේ ඇතුළාන්තය හා කරන ගැටුම එල්ල කරන ස්වභාවය පෙරට වඩා වැඩිය. යම් සිදුවීම් විනිවිද ගොස් පුද්ගලයින් හා ගනුදනු කිරීමේදී වෙනස් කරගත යුතු තැන් මතු කර දේ. විවේකයට වන බාධා මැඩ යාමට උත්සුක වේ. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
අනතුරකදී ඇතර කයේ තියෙනවා බොඩි නොලෙජ් කියලා කයේ දැනුවත් වෙන හැම ඥානයක් පාසාම හැම වර්ධනයක් පාසාම එයාගේ අරසාවය බලනවා. ඉතින් අපි ඒක කරලා හරි ගියොත් මම කෙරුවා කියලා කියනවා. හරි ගියේ නැත්තම් මට වැරදුනා. ආර්ය තමයි මෙහෙම කෙරුවේ කියලා කියනවා. නමුත් අර බොඩි නොලෙජ් කියන එක දැනගෙන කටයුතු කරනවා නම් යාර තේරෙනවා මේ මනුස්ස කය කියලා කියන්නේ විශාල දැනුම් සම්භාරයක්. මේ අපේ මේ ජීවිතය ලැබපු දැනුම ඉස්සර වුණොත් අර දැනුම් සම්භාරයේ මොට වෙනවා. ඒ දනුන් සම්භාරයේ ස්වභාවිකව සිද්ධ වෙන්නේ. නයිසර්ගයෙන්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කය අතහරිනවා කියලා කියන්නේ කයට ඕන දේ කයට කරගන්න හරින එක. එහෙම නැතුව මේ දනුම එපා කියනවා කියන එක නෙවෙයි. ඒ නිසා පුළුවන් තරම් බලන්න යටතුරකදී කරදරයකදී තමන්ගේ කයේ තියෙන උරුව කය මේ දේ කරන්න ඇති. යාට උදව්වක් ඕන නම් උදව්වක් දෙන්න. නැවත් අර කයට ඉඩ දෙන්න. ආනේ දාට තේරෙනවා මේ මනුස්සකයක් ලැබුවට පස්සේ බාහිර කවුරුවක්වත් ඔකට අවශ්‍ය නැහැ මේ උදව් කරන්න. ඒකනේ බය නැතුව බුදුරජාන්සේ අරණිගත වෙන්න කියලා කියන්නේ. ඒකනේ රුක්ක මූලගත වෙන්න කියලා කියන්නේ. ඒකනේ ශුන්‍යාගාරගත වෙන්න කියන්නේ. ඉතින් එහෙම නැතුව අපි ඕවට ජැක් ගහන්න ගියොත් කයේ තියෙන දැනුම කොර වෙනවා කියන එකයි කියන්නේ. ඉතින් ඒක නිසා අනතුරේකදී අමලියකදී තමයි මිනිස්සයා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔය අනතුරට උදව් කරන්න ඉන්න කට්ටිය ඉන්නේ. ඔය එක්කෙනෙකුටවත් Taman බේර ගන්න බැරි જાතිය තමයි අනුන්ට උදව් කරන්න හදාන්නේ. ගාල්ලේ තිබ්බා පීනුම් උගන්නන මධ්‍යස්ථානයක්. මධ්‍යස්ථානයේ සේරම මැරුණ සුනාමි වලට. ඉතින් එතකොට ඒගොල්ලෝ කොහොමද අනික් කට්ටිය උදව් කරන්නේ? ඒගොල්ලෝ පැනී හිටිනවා. ලයිෆ් සේවිං කියලා. නමුත් මුනේ මොකද්ද? දන්නේ මේ වගේ දේවල් වලදී අපි පරිසං වෙන්න ඕනේ. ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් වෙලාවක් තියෙනවා. විසිල්ලයක් ගහලා ගිලිනවයි කියලා කිව්වට පස්සේ. අත හදිසිය කටයුත්තක් කරනවාද මගේ කය. එතකොට භාවනා කරන්න කරන්න මේ සියල්ල ඉබේ සිදුවෙන දේ වමනාවෙන් ප්‍රථමාදාර දෙන්න ගිහිල්ලා වැඩි වල් කර ගන්න ගතිය තමයි තියෙන්නේ. එනිසා අන්න එක දැනගන්න කරදර එන්න කියලා කියන්න බෑනේ. එනිසා අපි දැනගන්න ඕනේ මේ කරදර තමයි අපිව ගුරුතන් ලීලා සලකන්න වෙලා තියෙන්නේ. ජීව නැති කරන්නේ අපි උත්සාහ කරන තාක්ෂණයේ යොදලා යරිතල පහසුකම් දාලා ආරක්ෂණ සංස්ථාවල් දාගෙන ඒ මිසර අපේ තියෙන බයෙන් කියාකරේ හම්බ කරගන්න. බුදුරජාණන්සෝ එකක්වත් විශ්වාස කරන්නේ නැහැ. ඔය එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහකරන මේ වගේ අමලියකදී ඒකේ තියෙන වාසිය අරගන්න. එතකොට තේරෙයි manussත් පටිලාභයක් manussත් භාවය කියන්නේ පටිලාභයක් කියලා. එහෙම නැතුව මේ ණයක් නෙවෙයි. ඒක ඉපදෙනකොට කවුරුත් එක්ක ඉපදෙන්නේ නැහැ. ඒක තනියම කරගෙන යන්න පුළුවන්. අන්න ඒ බව තේරුම් අරගන්න හොඳ අවස්ථාවක්. භාවනා කරන්න කරන්න අපි ඒකට අනතුරකට සූදානම් වෙන ගතියක් තමයි තියෙන්නේ. උත්සාහ කරත්වා කියලා ආරාධනා කරනවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. සක්මන ආරම්භයේ සිටම નિરાයාසයෙන් සිදුවේ. බාහිර දේ ඔස්සේ සිත නොයයි. සිතුවිලි පැමිණියද බාධාවක් නොමැත. පර්යංකේට වාඩි වී හුස්ම දිහා බැලුවද හුස්ම නොදැනේ. සිත ඒකාග්‍ර වී හිස් බවක් අත්දකි. ඒ හිස් බව තුල සීග්‍රයෙන් වෙනස් වන ධාතු ලක්ෂණද ඇති වී නැති වී යන සිතුවිලිද ඇති වී පසුව සියල්ල දිය වී සැහැල්ලු හිස් අවකාශයක් නැවත අත්දකි. ටිකකින් ගැස්සීමක් සමග නැවත ආරම්භයට පැමිණේ. මේ චක්‍රයක් මෙන් දෙතුන් වරක් සිදුවිය. සාමාන්‍ය ජීවිතයේද සෑම වැඩක්ම ඔහේ සිදුවේ. ඒ දෙස බලා සිටි. සිතුවිලි පැමිණියද ඒවා ඔස්සේ සිත නොයයි. ගියද වැඩි දුර නොගොස් ආපසු එයි. දවස පුරා සැහැල්ලු බව අත්දකිමි. ගෞරවනීය ස්වාමීන් වහන්ස භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
භාවනා කරනකොට මානසිකාරය පාත්‍රණයට හිස්තන දකින්නවා කියන එක හිස්තනක ඉන්නකොට මානසිකාරය දකින්න ඕනේ. හිස්තනක ඉන්නකොට අරමුණු දකින්න ඕනේ. හිස්තන කියන පාදම පාදස්ත්‍ය මූලාශ්‍රය ඇතුව බලන්න ගියොත් අපි අනාත්ම දර්ශනය කියලා කියනවා. අරමුණු අතර ඉඳද්දී මානසිකාරයේ ඉඳද්දී හිත පිට යද්දී හිස්තන දකින්නවා කියලා කියන්නේ තාම හිස්තන බහුලීකත වෙලා නැහැ. ඒ නිසා හිස්තන බහුලීකත වීම කරදරයක් නැති දෙයක් කියලා හිතෙනවා නම් හිස්තනක ඉඳලා මේ දේවල් බලන් ඉගෙන ගන්නට කැන්වස් එක බලලා කැන්වස් එකෙන් පස්සේ චිත්‍රය බලන් ඉගෙන ගන්න කියන එක තමයි කියන්නේ.
ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ කමඨහන් උපදෙස් පරිදි කලක් තිස්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන්නෙමි. වර්තමානයේදී භාවනාව පටන්ගෙන හුස්ම රැල්ල දෙස බලා සිටින විට හුස්ම රැලි පහක් පමණ ගත වෙන විට හුස්ම රැල්ල නොපෙනී යයි. භාවනාව පටන්ගෙන විනාඩි 5කට පමණ පසු චලනය දැසට පෙනෙන්නට පටන් ගනී. ඉන්පසු මගේ පාලනයකින් තොරව දැනීම් නැති තැනකට යන බව දන්නා බැවින් පැයකට වඩා වැඩි නොදන්නා කාලයක් ගත කරමි. නැවත ආපසු දැනීම ඇතිවන්නේ බොහෝ විට ශබ්දයක් නිසායි. නොදන්නා ස්ථානයට යාමට පෙර ඒ සිදුවන බවට ලකුණු හඳුනාගෙන ඇති අතර නැවත දැනීම ආ විට ශබ්දයකට සතිමත් වේ. මෙය දිනපතා සිදුවේ. මෙලෙස නොදන්නා කාලය තුල ආයතන හයම වැඩ නොකරන බව ප්‍රත්‍යක්ෂයේ. මම තේරුම්ගෙන ඇත්තේ ඒවා අක්‍රීය තත්වයක පත්වන බවය. ගරු ස්වාමීන් වහන්ස මේ පිළිබඳව ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ගෞරවයෙන් දෙපා නැමද ඉල්ලා සිටින්. සාදු සාදු සා.
ඔය කාර ඉස්සලා කියපු උත්තරේම ගන්න. හිස්තනක ඉඳලා කරදර බලන්න. කරදර ඉඳලා හිස්තන බලනවා කියන දෘෂ්ටි කෝණය පුළුවන් නම් අනිත් පිට හරවන්න කන පිට හරවන්න කියලා කියන්න පුළුවන්.
හොඳයි. හරි. අපිට තව වෙලාව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. කෙනෙක්ට වාචික වார்த்தාවක් ඉදිරිපත් කරන්න ඕන නම් අවස්ථාව අපිට දැන් ලබා දෙන්න පුළුවන්. හොඳයි. මේදා ගුණසිංහ මහත්මියට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම දැන් සාම මාස 8ක විතර වගේ භාවනා කරනවා ස්වාමීන් වහන්සේ. මේ අවසරයි නම කියන්න ධම්මජීව ස්වාමීන් වහන්සේගේ මේ කමටහන් ලබා ගන්නවා. මම ඊයේ ලබා ගත්තා ස්වාමීන් වහන්සේ. මට ඊයේ මේ ලොකු වෙනසක් තිබුණා. පරයන්කේ ඉඳලා මාව අර වැටිලා කීප දවසක් එහෙම වැට්ටා. ස්වාමීන් වහන්සේ මට උපදෙස් දුන්නා මෙමෙට් එක ඉඳ එහෙම කියලා. දැන් මාව ඊයේ නම් ඉඳගත්ත ගමන්ම කුඩුබැලිය අතර අර මලමිනියක් වගේ එහෙම වැටුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මම සක්මනේ ඉඳලා එන්නේ හැමම අතන ඉඳගත්ත ගමන්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට නොතේරෙන යම්කිසි මේ බලවේගයකින් ඔළුව තද කරලා මෙහෙම කරකවල, ඒක වෙනදටත් තියෙනවා දෙපැත්තට කරකවල, නිකන් අර මේ නිකන් සතෙක් මේ ආවම නිකන් සතෙක් අපිට කරදරයක් කරනකොට අපි වෙහෙසෙන්නේ අර ඒකෙ මිදෙන්න. ඒ වගේ නිකන් දඟලලා දඟලලා අත් දෙකයි ඔක්කොම මෙහෙම වෙලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට නිකන් මට හිතෙනවා මගේ භාවනාව නවත්තන්න හදනවද දන්නෙත් නෑ. නිකන් යම් කිසි මුළු ඇඟ හිරි වැටීට ඔක්කොම වෙලා නිකන් යම් කිසි නිකන් රාග සිතුවිල්ලක් එනවා ස්වාමීන් වහන්සේ. මගේ කකුල් දෙක ඉස්සෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මට ඒක ඕනනම් කකුල් දෙක උස්සන්න නැතුව ඉන්න පුළුවන්. මොකද්ද මෙතෙන්දි කරන්න ඕනේ කියලා ඔබ වහන්සේ කවුරුවෙන් මට පහදලා දෙන්න. ඔබ වහන්සේට ඊටයික් මෙනි නිවන්සෝ ලැබේවායි ප්‍රාර්ථනා
කරනවා. ඒ කිය මේ ටික සංඝ සම්පූර්ණ වෙන්න ඉඩ දීලා නැහැ. අතරමැදින් අතර කරුවොත් ඕකෝක දිගට යනවා. ඒකට සම්පූර්ණයෙන්ම ඒකට වෙන්න ඉඩ දෙන්න. මේ කය මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා. අනේ එදාට එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ දේ ඒ ජවනිකාව 100%ක්ම ඉවර වෙන්න දෙන්න බැරි කායාසාව ජීවිතාසාව නිසා. ඉතින් දැන් කරලා තියෙන භාවනාවේ ශක්තියෙන් ඒ කායාසාව ජීවිතාසාව මුලින්ම නැති කරලා කාය ජීවිතයත් බුදුරජාණන් වහන්සේට පූජා කරમી කියලා එන දෙයට එන්න අරින්න. ඒක සම්පූර්ණ ඉවර වුණොත් පණිවිඩේ හම්බ වෙයි අපිට. දැන් වෙලා තියෙන්නේ අතරමඟේක නතර වෙලා කියලා මට හිතෙනවා. ඒ නිසා ඔච්චර ගියේකේ දා පොඩ්ඩයි තියෙන්නේ. ඒකටම එන්න දෙන්න. ඒකටම එන්න දෙන්න. එතකොට මේ ඉන්දව කියලා කියන්නේ කි මුලමඳාක බලන්න කියන එක මම කියන්නේ. මුලමඳාක බැලුවොත් තමයි තේරෙන්නේ මේ කය මගේ, මේ ජීවිතය මගේ කියන කෙනාට තමයි ඔක් කරගන්න බැරි. නමුත් සූදානම් වෙලා ගියොත් ওই තරම් අමාරු නෑ. මොකද අපි ඊට වැඩි කැපකිරීම කරලා තියෙනවා ජීවිතේ ඕන තරම්. මේක උත්කෘෂ්ඨ කැපකිරීමක්. කාය ජීවිත නිරපේක්ෂ භාවය ඊයේ ධර්මදේශනා පොඩ්ඩක් අහන්න. ගොඩාක් මේ වගේ දෙයකට සමාන්තරව ගියා.
අප කවුරුරි ඉන්නවනම් අපිට තව වෙලා ටිකක් ඉතුරු වෙලා තියෙනවා.
ඒ මට කියන්න තියෙනවා මම ගිහිල්ලා හම්බුණා මේ අවස්ථානුකූලව higher education minister එයා ඔය කැනඩාවල ඉඳලා අපි එක්කෙනෙක් මාගවන් රාගවන් කියලා දෙමළ එක්කෙනෙක්. ඉතාමත්ම සිංහල ඇඟීමක් තියෙන හොඳ අපිටත් එදියේ තියෙනවා කියලා කියන්න පුළුවන් හොඳ අවස්ථාවක් දුන්නා. එයා හෙට නැත්නම් ලබන සඳුදා ඔක්කොමලා වයිස් චාන්සලර්ස්ලා හම්බ වෙනවා. ඉතියා කිව්වා සතිපාසලෙන් කියන්න ඕන ටික වයිස් චාන්සලර්ස්ලා ලියලා දෙන්න, ප්‍රොපෝසල් දෙන්නයි කියලා. ඉතින් අපි ඊයේ දවසේ මේකට මහන්සි වුණා. මට පුළුවන් ඕගොල්ලන්ටත් එක්ක එක බෙදා ගන්න. තාම තියෙන එකේ රෝ ෆෝම් එකේ ලංකාවේ higher education වල වෙච්ච වැඩ ටික ඔක්කොම සමරයිස් කරලා අපි කොහොමද ඉස්සරහට යන්නේ කියලා මේ සැලසුමක්. ඉතින් මේ ඒක නම් සඳහන් ඔක්කොටම මම ඊයේ ඒක නිකන් ඇරියා මිනිස්ට්‍රට යවන්න ඉස්සල්ලා මේ අපි මේකයි කරන්න හදන්නේ කියලා කැමති නම් ඒක මට එවන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් බලලා ඕගොල්ලන්ගේ අදහස් තිබුණත් නැත්තත් අපි ඉදිරියට යනවා. නමුත් අර අදහස් විමසනයේක හොඳ නිසයි මම මේ කතා කරන්නේ.
හොඳම ස්වාමීන් වහන්සේ මට එවුවත් මම බලලා මට අදහස දෙන්න පුළුවන්.
හොඳයි.
ඉතින් තියෙනවා නම දෙන්න.
රයිට්. එහෙනම් අපි මෙතනින් සමු ගන්නවා. අපි දෙනවා
මහන්සිය වන්දනා කරන්න අවශ්‍යයි.
හොඳයි.
සාදු 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 පෝකාස වන්දාමි
සුපත්ත්‍වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බං
සාදු සාදු ඕකාස කමාමි බන්ති
සුපත්ත්වා
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුපත්ත්වා
තတိယံපි ඕකාස වන්දාමි බන්ති
අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාදී සමිජ්ජතු
සාදු සාදු දුල්ලබේන මයලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සා
හොඳයි උදේ මහත්තයා අපි පටන් ගමු
සාදු 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 ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ නවසරයි අප කෙරෙහි අනුකම්පාවෙන් අද දවසේ ධර්මදේශනා පවත්වන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද මම ගෞරවෙන් ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුඤ්ඤමේව සෝ සික්කේය ආයතග්ගං සුඛාදයං දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවයේ ඒතේ ධම්මේ භාවේත්වා තයෝ සුඛ සමුද්දයේ අභ්‍යාපජ්ජං සුඛං ලෝකේ පඬිතෝ උපපජ්ජති ති පින්වත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපි ගොඩක් වෙලාවට විවිධ දේවල් සිද්ධ කරනවා විවිධ වැඩ කටයුතු කරනවා එතකොට මේ කරන දේවල් කරන වැඩ කටයුතු බොහෝ විට තම තමුන්ගේ අභිවෘද්ධිය සඳහා තම තමුන්ගේ සතුට සඳහා තම තමුන්ගේ යහපත සඳහා දරන උත්සාහයක් වෙන්න පුළුවන් ඒ විදිහට තමයි අපි කටයුතු කරන්නේ ඒ විදිහට තමයි අපි උත්සාහ දරන්නේ නැවත නැවත මගේ අහවත සල්සගන්නේ කොහොමද නැවත නැවත මගේ සතුට සල්සගන්නේ කොහොමද නැවත නැවත මගේ අභිවෘද්ධිය සල්සගන්නේ කොහොමද කියන උත්සාහයක් තුළ අපි නැවත නැවත කල් ගෙවනවා නැවත නැවත රැඳෙනවා ඉතින් මෙහෙම උත්සාහ කරාට මෙහෙම දැඟලුවාට බොහෝ විලාවට මගේ යහපතක් මගේ අභිවෘද්ධියක් මගේ විවේකයක් ලැබුණේ නැහැ කියන චෝදනාව බොහෝ දෙනෙක්ගේ තියෙනවා. අන්න මේ කොච්චර උත්සාහ කරත් මගේ යහපතක් සැලසුණේ නැහැ. කොච්චර උත්සාහ කරත් මගේ අභිවෘද්ධියක් සැලසුණේ නැහැ. කොච්චර උත්සාහ කළත් මගේ හිතේ සතුටක් නැහැ කියලා. ඔන්න ඒ විදිහේ චෝදනාවක් විදිහට ඉදිරිපත් කරනවා සමහර විට. ඒ විදිහේ චෝදනාවක් මතුවෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කී කාරණය යම් කිසි විදිහක එක්තරා විදිහක උත්ප්‍රාසයක් දනවන සුළුයි. මොකද්ද? අන්න මම කියලා එන්ටිටි එකක් නැත්තම් මේ විදිහේ පැවැත්මක් නැත්තම් අන්න කොච්චර දැඟලුවත් කොච්චර උත්සාහ කරත් කොච්චර මහන්සි වුණත් අන්න ඒ දේ සාර්ථක කරගන්න අමාරුයි. මොකද මම කියලා එන්ටිටි එකක් නැත්තම් ඒ වගේ දෙයක අභිවෘද්ධිය උත්සාහ කළාට මොකද අභිවෘද්ධිය සඳහා දැඟලුවාට මොකද ඒකේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ හරියට නිකන් ආකාශයේ චිත්‍රයක් අඳින්න යන මිනිසෙක් වගේ මේ මිනිසයා හිතනවා ආකාශයේ හරි හොඳ පසුබිමක් පාටයි හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා මේ තැනැත්තා මොකද කරන්නේ ගොඩක් වෙහෙස මහන්සි වෙලා නැවත නැවත උත්සාහ කරමින් මේ අහසේ චිත්‍රයක් අඳින්න උත්සාහ ගන්නවා උත්සාහ ගත්තට ඒකේට වෙහෙසුණාට මහන්සි වුණාට ඒ සඳහා දහඩිය හෙළුවට ඒකෙන් වෙහෙසක් පීඩාවක් කැරෙන්න වෙන දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව මේ ආකාශයේ චිත්‍රයක් අඳින්න පුළුවන් ස්වභාවයක් නැති නිසා. අන්න ඒ වගේ මේ නැති මමෙක්ගේ අභිවෘද්ධිය, නැති මමෙක්ගේ යහපත, නැති මමෙක්ගේ සතුට හොයමින් අපි කොතෙකුත් වද වෙනවා, කොතෙකුත් දුවනවා, හැසිරෙනවා. එහෙ මෙහෙ ගමන් කරනවා. ඉතින් වෙහෙසක් පීඩාවක් පමණක් එකතු වෙනවා, ඉතුරු වෙනවා. දඟලන දඟලන වැඩිපුර දඟලන දඟලන වැඩි වැඩියෙන් වෙහෙස පීඩාවක් මතුවලා එනවා වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කී දේ පිළිබඳ යම් අදහසක් මේහා ගැළපෙන යම් අදහසක් තමයි අද දවසේ අපේ ධර්ම දේශනාවට ඉදිරිපත් වෙලා තියෙන කොටස. එතකොට ඒකෙදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහ දෙයක් කියනවා. මොකද්ද කියන්නේ? මහණෙනි, පිනට බිය වෙන්න එපා. පිනට බිය නොවව්. මේ පින යනු තමුන්ට යහපත් වූ සිත්කලු සැප වූ මනවඩන්නා වූ යම් දෙයක් තියනවාද? අන්න ඒකටම කියන වෙන නමක්. ඔන්න ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ සඳහා ආරම්භයක් ගන්නෙ. කියනවා මෙහෙම, පිනට බය වෙන්න එපා. පින කියන්නේ උඹලා කැමති යහපත් වූ සිත්කලු මනවඩන්නා වූ සැපයට යම් නමක් තියනවාද? අන්න ඒ තමයි පින. අන්න ඒ නම තමයි මේ පින් කියලා හඳුන්වන්නේ කියලා මතක් කරලා පැහැදිලි කළා. ඊට පස්සේ මෙන්න මේ විදිහේ අතීත කතාවක් වගේ දෙයක්, අතීත පැහැදිලි කිරීමක් වගේ දෙයක් ඉදිරිපත් කරනවා. බොහෝ කලක් මා විසින් මෙන්න මේ කරන ලද පින්වල ප්‍රතිඵල වළඳලා තියෙනවා. මේ විදිහේ ප්‍රතිඵල දැකලා තියෙනවා. ඒකින් ද මම හොඳ හැටියට දන්නවා මේ ආනිසංස. මොකද බොහෝ කලක් මමම විඳලා තියෙන නිසා මම මේවැ ආනිසංස හොඳ හැටියට දන්නවා. ඔවුන් ඊට පස්සේ තමුන්ගේ අතීත පුවතක් වගේ දෙයක් ඉදිරිපත් කරනවා. අතීත කතාවක් වගේ දෙයක් ඉදිරිපත් කරනවා. එතෙන්දි මොකද්ද කියන්නේ? කියනවා, ප්‍රකාශ කරනවා, මෙන්න මේ මං මෙන්න මේ විදිහේ පැවැත්මක් සහිතව මෙන්න මේ විදිහේ ස්වභාවයකින් කල් ගෙව්වා. මොකද්ද මේ පැවැත්ම? මොකද්ද මේ ස්වභාවය? අන්න මහා කල්ප හතක් මම බ්‍රහ්ම ලෝකේ කල් ගෙව්වා. බ්‍රහ්ම ලෝකේ ජීවත් වුණා කියලා ඔන්න එක කොටසක් කියනවා. ඊට පස්සේ කියනවා මේ කල්පාවසානයේදී අන්න මේ කල්පයක් අවසාන වෙලා මේ ලෝකේ විනාශ වෙනකොට, අන්න මේ බ්‍රහ්ම ලෝක විනාශ වෙනකොට මම ගිහිල්ලා ආභස්වර දිව්‍ය ලෝකේ, එහෙම නැත්නම් ආභස්වර බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබුවා. ඊට පස්සේ නැවතත් කල්ප ආරම්භ වෙනකොට මේ බ්‍රහ්ම ලෝක නැවත ඇති වෙනකොට අන්න මොකද උනේ? මේ ඇති වෙන ලද හිස් බ්‍රහ්ම විමානෙක මහා බ්‍රහ්මයා විදියට මම උප්පත්තිය ලැබුවා කියලා මේ කියන්නේ මේ තමුන් දකින ලද අත්දකින ලද ආනිසංසයක්. මේ විදියට කල්ප හතක් පුරාවට බ්‍රහ්ම ලෝකේ ඉඳියා, ලෝකෙ විනාශ වෙනකොට ගිහිලා ආභස්වර ලෝකයට වැටුණා, ආපහු ලෝකෙ ඇති වෙනකොට ගිහිලා මහා බ්‍රහ්මයා විදියට ඒකේ උප්පත්තිය ලැබුවා. ඊට පස්සේ කියනවා 36 වරක් සක්‍ර පදවිය ලැබුවා. ඊට පස්සේ නොඑක් සිය ගණන් වාර සක්විති රජකම් ලැබුවා. ඉතින් ප්‍රාදේශීය රජකම් ගැන කියනුම කවරේද? ඔන්නඔහම තමයි ඒ පාඩේ අවසන් කරන්නේ. එතකොට අද කාලේ රජකම් ගැන කියනුම් කවරේද කියලා මතක් කරනවා. එහෙම කියලා කියනවා. ඉතින් මම කල්පනා කරා මෙන්න මේ මොකද්ද මම මෙච්චර මේ ආනුභාව ලබන්න, මොකද්ද මම මෙච්චර මේ ආනිසංස ලබන්න කරන ලද කර්මය මොන විදිහේ කර්මයක විපාකයක්ද? මෙන්න මේ ආනිසංස මොන විදිහේ කර්මයක විපාකයක්ද? මේ විදිහට මම පිටිපස්සේ මෙච්චර මේ ආනිසංසයක්, මෙච්චර මේ සැපයක් හඹාගෙන ඉන්නේ කියලා කල්පනා කරාම භාග්‍යතුන් වහන්සේ කියනවා තමුන්ට සිත්තුනා මෙන්න මේ දාන සීල භාවනා කියන යම් කිසි ප්‍රතිපදාවක් තුල හික්මීම නිසා තමයි මේ දේ සිද්ධ වුණේ. යම් කිසි කාලයක මේ තමුන්ගේ තියෙන වස්සු සම්භාර දන් දීමක් සිදු කරා. යම් කිසි කාලයක තමුන්ගේ ඒ වස්සු සම්භාර දන් දීලා සීලක සමාදන් වුණා. ඊට පස්සේ එහෙම සමාදන් වෙලා භාවනාවක් වැඩුවා. කොච්චර කාලයක්ද කියලත් ප්‍රකාශ කරනවා. අවුරුදු 7ක් පුරාවට කරපු උත්සාහයක ආනිසංස තමයි මම මේ දකින්නේ කියලා මෙන්න මේ මගේ හිතට අරමුණු වුණා, මට පැහැදිලි වුණා කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට අච්චර මහා 'ඉර්ධි බල සම්පන්න බ්‍රහ්ම පදවි, දේව පදවි, සක්විති රජ පදවි, ප්‍රාදේශීය රජ පදවි මේ විදිහට ලැබුවේ මොකක් සංසාද? අන්න අර අවුරුදු 7ක් පුරාවට දාන සීල භාවනා කියන යම්කිසි ප්‍රතිපදාවක හික්මීම තුලින් කියලා තමුන්ට අරමුණු වුණා කියලා භාග්‍යතුන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කළා. ඊට පස්සේ ආපහු නැවතත් මතක් කරනවා, මහණෙනි පිනට බිය නොවව්. උඹලා යම්කිසි යහපත් වූ සිත්කලු මනාප වූ සැප වඩන්නා වූ යම් කිසි දෙයක් තියෙනවද? අන්න ඒකටම කියන නමක් තමයි මේ පින කියන වචනේ. කියලා මේ විදිහට මතක් කරනවා, ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළා, මතක් කළා තමයි අද අපි අර මාතෘකා කරපු ගාථා පාඨේ භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්න. පුඤ්ඤමේව සෝ සික්ඛෙය ආයතග්ගං සුඛාදයං දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ. යමෙක් තමන්ට වැඩ කැමති නම් ඔහු පින් කරයි, දාන සීල භාවනා වඩයි. ඒතේ ධම්මේ භාවයිත්වා තයෝ සුඛ සමුද්දයේ අභ්‍යාපජ්ජං සුඛං ලෝකං පඬිතෝ උපපජ්ජති ඉති. නොනති තැනැත්තා මේ ත්‍රිවිධ ධර්මයන් සම්පූර්ණ කොට දුක් රහිත වූ සුඛ එළවෙන සුළු වූ උප්පත්තියක් ලබනවා කියලා නොයි විදිහට ගාථාවකින් මේ කී කොටස ඉදිරිපත් කරනවා බුදුරජාණන් වහන්සේ නැවතත් මතක් කරනවා. එතකොට දැන් මේ දාන සීල භාවනා කියන ප්‍රතිපදාවක් මේ විදිහට අවුරුදු 7ක් පුරාවට වැඩුවා මම. ඒ වැඩිමේ ආනිසංසයක් තමයි මේක කියලා තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. මේ පින කියන දෙයට බය වෙන්න එපා. මේ පින කියන දේ උඹලට යහපත් මනාප යම් කිසි දෙයක් තියනවාද ඒකටම කියන නමක් කියන දේ බුදුරජාණන් වහන්සේ අපිට ඉදිරිපත් කරනවා. එතකොට මෙන්න මේ කියන කතාව ගත්තොත් අන්න අර අපි හිතමු කලිනුත් කලින් මොකද්ද අපි උත්සාහ ගත්තේ? අන්න තම තමුන්ගේ යහපතක්, තම තමුන්ගේ අභිවෘද්ධියක්, අර නැති මමේගේ යහපතක්, නැති මමේගේ අභිවෘද්ධියක්, නැති මමේගේ සැපයක් හොයාගෙන වෙහෙසටපත් වෙච්ච තැනැත්තෙක්. ඒතොර ඒ විදිහට වෙහෙස පීඩාවටපත් වුණ තැනැත්තෙක් මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ වචනය අහනවා නම්, මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් එක්තරා විදිහක මොකද්ද වෙන්නේ? අන්න එයා අර නැති මමේක් පෝෂණය කරනව වෙනුවට, නැති මමේක් සතුටු කරනව වෙනුවට, නැති මමේක්ගේ අභිවෘද්ධිය පතනව වෙනුවට වෙනස් විදිහක ඒ තමුන්ගේ අභිවෘද්ධිය මනාපය කියන එක පොඩ්ඩක් දුරස් කළා වෙන විදිහක දෙක යෙදෙනවා. අන්නේ වෙන විදිහක යෙදීම තුලින් වෙන විදිහක උත්සාහයකින් තමයි මෙන්න මේ සැපයක් මේ තැනැත්තට ලැබෙන්නේ. එහෙම නැත්නම් අර කී විදිහට දාන සීල භාවනා කියන්නේ අර මගේ අභිවෘද්ධිය පොඩ්ඩක් අමතක කරලා වෙන විදිහක අදහසකින් කටයුතු කරන උත්සාහයක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් අපි හිතමු දන් දෙනවා කියන එක ගත්තොත්, දානයක් දෙනවා කියන එක ගත්තොත්, එතකොට අන්න මගේ අභිවෘද්ධිය සලසන කෙනෙක්ට, ඒ විදිහ ආර්ථික විද්‍යාවන් සලකන කෙනෙක්ට මේකේ වටිනාකමක් නොපෙනෙන්න පුළුවන්. මේ අමාරුවෙන් මං උපයගත්ත දේවල් මොකටද වෙන කෙනෙක්ට දෙන්නේ? ඇයි වෙන කෙනෙක් වෙනුවෙන් ඒවා වැය කරන්නේ කියන යම් කිසි විදියක අදහසක් එනවනේ. අන්න එතකොට මොකද වෙන්නේ? දානයක් දෙනවා කියන්නේ මොකද්ද? අන්න මේ මගේ අභිවෘද්ධිය පොඩ්ඩක් පැත්තකින් තියලා ඒක පොඩ්ඩක් වෙනස් විදියක අදහසක් ඇති කරගෙන අන්න උත්සාහයක් දරනවා. එතකොට මේ අමාරු අපහසු කාලෙක අන්න උනත් දන් දෙනවා. ඒ විදිහේ දුර්භික්ෂ සමයක උනත් දන් දෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අර මෙච්චර කල් දරපු උත්සාහය මම පෝෂණය කිරීමක්, මගේ සතුටක්, මම විනෝද වීමක්. නමුත් ඒ පෝෂණය පොඩ්ඩක් පැත්තකින් තියලා මේ අනිත් කෙනෙක්ගේ යහපත උදෙසා වෙන කෙනෙක් ගැන හිතමින් මේ විදිහට කටයුතු කරනවා. අන්න ඒ කටයුතු කිරීම මේ අපේ වෙහෙස පීඩාව නිවන සුළුයි කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මේ ඉදිරිපත් කරන්නේ. අර නැති මම එක් පෝෂණය කරනව වෙනුවට, රහසේ චිත්‍රයක් අඳින්න දඟලනව වෙනුවට මේ කරන්න පුළුවන් වැඩක් වෙනස් විදියක අදහසකින් දෙයක් අන්න මේ තැනැත්තා සිද්ධ කරනවා කරනවා. අන්න ඒ සිද්ධ කිරීම තුළින්ම මෙයාගේ හිතට විවේකයක් සැනසීමක් මතුවෙලා එනවා. අර කී විදිහට සාමයක් මතුවෙලා එනවා මේ හිතේ. ඒ කියන්නේ ඔය සාමාන්‍යයෙන් දානේ පිළිබඳ සඳහන් කරනකොට කියනවා ඒක අනුපස්සනාවක් විදිහට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මොකක්ද ඒකේ අදහස? අන්න මම මෙහෙම දෙයක් කරානේ කියන හිත හිතවිල්ල එන එන වාරයක් පාසා ඒ තැනැත්තට හිතට සතුටක් විවේකයක් අන්න ඇති වෙලා එනවා. ඒ පිළිබඳ යම් කිසි සැහැල්ලු හිතක් මතුවෙලා එනවා. අන්න ඒ විදිහේ අදහසක් ඒ විදිහේ උත්සාහයක් මෙතන තියෙනවා. මම නැවත නැවත උත්සාහ කරනවා. මොකක් සඳහාද මේ 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 විදිහට මේ මගේම යහපත, මගේම ආර්ථිකය, මගේම දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා ආය වෙනුවට මේ විදිහට වැඩිය වෙනස් විදියක හිතක්, ඊට වැඩිය වෙනස් විදියක අදහසක් සහිතව කටයුතු කරන්න පුළුවන්ද කියන සරල උත්සාහය තමයි තියෙන්නේ. ඒ වගේ දෙයක් නැවත නැවත කරනවා. තමුන් වෙනුවෙන් වෙනුවට වෙන කෙනෙක් වෙනුවෙන් දෙයක් සිද්ධ කරනවා. දැන් අපි හිතමු මේ දහමේ උනත් සඳහන් වෙනවා මේ බුදුන්ට, මේ ධර්මයට, සංඝයාට අන්න මොකද යම් කිසි විදියක මනාපයක්, ප්‍රේමයක් මේ තැනැත්තා තුළ තියෙනවා. සද්ධහා මත්තම් ප්‍රේම මත්තම් කියලා කියනවා. මේ තැනැත්තා තුළ සද්ධාවක්, ප්‍රේමයක් තියෙනවා. එතකොට මේ ප්‍රේමය කියන වචනේ සාමාන්‍යයෙන් අර්ථය නිකන් විකෘති සුළු අදහසක් තමයි එන්නේ. නිකන් ලව් කිව්වහම, ප්‍රේමය කිව්වහම නිකන් ඒක නිකන් සාමාන්‍යයෙන් සහායක සහායිකාවන් අතර, ප්‍රේමවන්තයෝ අතර තියෙන දෙයක්ම විදිහට තමයි සාමාන්‍ය එන අදහස. නමුත් ඇත්තටම ඊට වැඩිය ගැඹුරු අදහසක් මේ තුළ තියෙනවා. අන්න බුදුන් කෙරෙහි සද්ධාාවක්, බුදුන් කෙරෙහි ප්‍රේමයක්, මේ ශාසනය කෙරෙහි සද්ධාාවක්, ශාසනය කෙරෙහි ප්‍රේමයක් මේ තැනැත්තා ඇතුව කටයුතු කරනවා. එතකොට ඒ දේ අර හොඳ දෙයක් විදිහට, ඒ තැනැත්තට යහපත පිණිස පිහිටන දෙයක් විදිහට තමයි අන්න සලකන්නේ. එතකොට අපි හිතමු ඒ වගේ ප්‍රේමයක්, ඒ වගේ සද්ධාවකින් මේ තැනැත්තා කටයුතු කරනවා. ඒ විදිහට වෙන කෙනෙක් ගැන, වෙන දෙයක් ගැන, මේ ශාසනය ගැන, බුදුන් ගැන අන්න ඒ විදිහට උත්සාහයක්, උනන්දුවක් මේ තැනැත්තා දරනවා. දැන් අර පහුගිය දවසක ආටිකල් එකක තිබුණා පොඩි දරුවෙක්ගෙන්, චූටි දරුවෙක්ගෙන්, නිකන් නොදැනුම් තේරුම් වැඩිය නැති දරුවෙක්ගෙන්. මේ දරුවාගෙන් අහලා මේ 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 වට් ඉස් ලව්, එහෙම නැත්නම් මේ ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා ඇහුවාම මේ පොඩි දරුවා කියනවා, අන්න මොකද්ද, අපේ අම්මා තාත්තට කෝපි කෝප්පයක් හදනවා. කෝපි කෝප්පයක් හදලා ඒ කෝපි කෝප්පේ තාත්තට දෙන්න කලින් අම්මා එක උගුරක් බීලා බලනවා මේකේ රහ කොහොමද කියලා, මේකේ පදම හරිද කියලා. අන්න ඒ උගුරක් බීලා බලලා තමයි තාත්තට කෝපි කෝප්පේ දෙන්නේ අම්මා. අන්න ඒක තමයි මේ ආදරේ කියන්නේ, ඒක තමයි ප්‍රේමය කියන්නේ කියලා අර දරුවා තමුන්ගේ ගෙදර දොරේ දකින්න දෙයක් මත පදනම් වෙලා අන්න ප්‍රකාශ කරනවා. අන්න මෝ මේක තමයි ප්‍රේමය. මොකද්ද කෝපි කෝප්පෙන් උගුරක් බීලා දෙන එක තමයි ප්‍රේමය. එතකොට අද කාලේ කට්ටිය කියන්න පුළුවන් බෑ බෑ කෝපි කෝප්පේ ප්‍රේමේ නම් හරි ප්‍රේමේ නම් ඉඳුල් නොකර දෙන්න ඕනේ. ඉඳුල් කළා දුන්නාම ඒක ඇති ප්‍රේමයක් මොකද්ද කියලා ඔන්න ඔය විදිහට කතා කරනවා, අදහස් ප්‍රකාශ කරනවා. දැන් අපි හිතමු ඔය සමහර කට්ටිය ඇවිල්ලා දාන දෙන්න සංඝයාට දාන දෙන්න දානි උයනවා. තිර බැඳලා බොහොම සද්ධාවෙන් කරනවා. ඈ රස බලන්නත් හොඳ නෑ කියලා කරනවා. අන්තිමට මොකද වෙන්නේ? උයලා ගෙනහල්ලා තියලා යනවා. ලුණුත් නෑ, ඇඹුලුත් නෑ, මිරිසුත් නෑ, මුකුත් නෑ. ඇයි අර රස බලන්න හොඳ නෑනේ? පේමේ වැඩි වෙලා රස බැලුවොත් අපාය යන්නිට තියෙනවා. ඒකින්ද රස නොබලා මේ විදියට පූජා කරන්න ඕනේ කියලා අදහසක්. නමුත් අර පොඩි දරුවාගේ මතවාදයට අනුව නම් සැබෑ පේම මොකද්ද? අන්න හරි රස බලලා පූජා කළා දෙන්න පුළුවන්. නිවැරදි පදමට හදලා පූජා කළා දෙන්න පුළුවන්. අන්න එහෙම පූජා කරන එකේ යම් කිසි හැඟීමක්, මේක මේ දෙන්නේ මොන අදහසින්ද, මේක මේ කන අදහසින් නේ දෙන්නේ, එහෙම නැතුව මේක මේ යම් කිසි දියක සංකේතාත්මක විදිහට දෙන්න දෙයක් නෙමෙයිනේ කියන අදහසින් කටයුතු කරනවා. එතකොට ඔය අන්නේ විදිහේ දෙකින් මේ තැනට උත්සාහ කරන කටයුතු කරනවා. සාමාන්‍ය භාග්‍යතුන් වහන්සේගේ කාලේ නම් භාග්‍යතුන් වහන්සේට නම් ওই විකාර තිබිලා නැහැ. අර එක්තරා විදිහක බ්‍රාහ්මණයෙක් ගාවට ගිහාම මේ බ්‍රාහ්මණයා තමුන්ගේ බත්පත කකා ඉන්නේ. එතකොට භාගයක් කාලා දැක්කට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්ස, මම මේ ආහාර වේල ටිකක් අරගත්තා, ඉඳුල් කරලා තියෙන්නේ. ඔබ වහන්සේට මම මේ ඉඳුල් කරපු ආහාරයෙන් කොටසක් පූජා කරන්න කැමතියි. ඔබ වහන්සේ එහෙම දෙයක් බාර ගන්නවද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා බුදුවරයෙක්ට මුල කොටසිනුත් කැපයි, මැද කොටසිනුත් කැපයි, අග කොටසිනුත් කැපයි. මේකින්ද ඔබ පූජා කරනවා නම් මම බාර ගන්නවා, ඔබ දෙනවා නම් මම බාර ගන්නවා. අන්න බුදුරජාණන් වහන්සේගේ අදහස. එහෙම නැත්නම් ඔය රාමායනේ සාමාන්‍ය කොටසක් තියෙනවා, මේ රාම ඒ කුමාරයා එනවා කියන අදහසින් මේ තැනැත්තෙක් යම්කිසි කාන්තාවක් වගේ තැනැත්තියක් මේ බලාපොරොත්තුවෙන් අපේක්ෂාවෙන් කල් ගෙවනවා. එතකොට මෙහෙම ඉන්නකොට මෙයා මේ පළතුරු කඩල එකතු කරලා තියෙනවා මේ රාමට පූජා කරන්න. එතකොට එහෙම පූජා කරනකොට ආවට පස්සේ පූජා කරන්නේ හැම පළතුරු ගෙඩියෙම පොඩ පොඩ කාලා තියෙනවා. ඊට පස්සේ ලක්ෂ්මන් කියනවා අයියෝ මේ මොකද්ද මේ ජරාව කියලා. නෑ නෑ එහෙම කියන්න එපා. එයා ඒකෙන් එයාගේ ප්‍රේමය, එයාගේ භක්තිය, එයාගේ සද්ධාව නිරූපණය වෙනවා. එයා මේ කාලා තියෙන්නේ මේ වසක් විසක් තියෙනවද කියලා, මේ නියම රස තියෙනවද කියලා පරීක්ෂා කරලා තමයි අපිට මේ පූජා කරලා තියෙන්නේ කියලා අන්න ආහාරයට ගන්නවා. එතකොට අර පොඩි දරුවා කියන අර සංකල්පය, ඒ අදහස කෝපියකින් උගුරක් බීලා තමයි දෙන්නේ. ඒක තමයි ආදරේ කියලා ප්‍රකාශ කරනවා, මතක් කරනවා. ඉතින් එන්නේ විදිහේ අදහසකින් මේ තමුන්ගේම අභිවෘද්ධිය වෙනුවට, මේ දන් දීලා මම මේ දිව්‍ය ලෝක යනවා කියන අභිවෘද්ධිය වෙනුවට මේක මේ කෙනෙක්ට කන්නනේ දෙන්නේ, ආහාරය සඳහානේ පූජා කරන්නේ. මේ දේ යහ මේ රස යහපත්ද, මේක කන්න පුළුවන් කෑමක්ද කියන පොඩ්ඩක් පරීක්ෂාවකින්, ඒ විදිහ අදහසකින් මේ තැනැත්තා කටයුතු කරනවා. අන්න මමත්වයක් පෝෂණය කරනවා වෙනුවට, එහෙම නැත්නම් දන් දීලා දිව්‍ය ලෝකේ යනවා කියන වෙනුවට පොඩ්ඩක් වෙනස් විදිහ අදහසකින් අවශ්‍යතාවය සලකලා කටයුතු කරා. අන්න ඒකම ඇති අන්න අර කී විදිහේ වෙහෙස පීඩාවක් දුර වෙන්න. මොකද අර වෙන්දාට කරන්න බැරි වැඩක් කරමින් තමයි කල් ගෙව්වේ. අහසේ චිත්‍රයක් අඳිමින් තමයි කල් ගෙව්වේ. මේ වෙනුවට අන්න වෙනස් විදිහක වැඩක් සිද්ධ කරනවා. ඊට පස්සේ අපි හිතමු සීලය ගත්තත් ඒ වගේ තමයි. දැන් ඔය කියනවා සමචරියාව, ධර්මචරියාවක් ගැන කතා කරනවා. කයෙන්, වචනයෙන්, මනසින් සමචරියාවකින්, ධර්මචරියාවකින් කටයුතු කරනවා කියලා සඳහන් කරනවා. ඔය සීලෙටම කියන අදහසක් තමයි යෝග. මොකද්ද මේ සමචරියාව? අන්න මේ මගේ අභිවෘද්ධියම විතරක් නෙමෙයි, මගේ පහසුවම විතරක් නෙමෙයි, මගේ යහපතම විතරක් නෙමෙයි, මේ වටපිටාවේ කට්ටියටත් යහපතක් විය යුතුයි. වටපිටාවේ කට්ටියටත් හැඟීම් හිතිවිලි තියෙනවා. මේ සත්තුන්ට වුණත් වේදනාවක් එහෙම දැනෙනවා කියන අදහසින් ඒ විදිහේ සමසිතකින්, සමචරියාවකින් මේ තැනැත්ත කටයුතු කරනවා. එව නැතුව මගේ පැවැත්මම වර්ධනය කරගන්න, මගේ පැවැත්මම ස්ථාවර කරගන්න දඟලනවා නෙමෙයි. අන්න සීලයක් කියන්නේ ඒ වගේ කැපකිරීමක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද මගේම වර්ධනයක්, මගේම අභිවෘද්ධියක් හොයන කෙනෙක්ට අන්න සීලය කියන එක කැඩිය යුත්තක් කියලා පෙනෙන්න පුළුවන්. දැන් අද කාලේ හැටියට ඔන්න මොනවද ඔය තියෙනවා YouTube channel. මොකද්ද කියන්නේ? එන්න අපි ගිහිල්ලා මලු බාලා උයාගෙන කමු. එන්න අපි ගිහිල්ලා දඩයන් කළා උයාගෙන කමු කියලා ඔන්න ඔය විදිහට මේ නැවත නැවත කැලෑවල්වල, ගංගාවල ගිහිල්ලා මේ කරන දේවල් බොහොම විනෝදයක්, ආස්වාදයක් විදිහට පෙන්නවා. කියනවා මේ ඔයගොල්ලොත් ඇවිල්ලා මේ විදිහේ මේ ජොලියක් දාන්න මානසික සුවයක්, සහනයක් සඳහා මේක හේතු වෙනවා. මොකද්ද? අන්න ගෝහේ හරි විවේක තැනකට, ස්වභාවික පරිසරයකට ගිහිල්ලා එතන ඉන්න සතේ දෙන්නේ මරලා කාලා පුච්චලා එන්න පුළුවන් නම් අන්න ඒක මේ විදිහේ මානසික සැනසීමකට, විවේකයකට හේතු වෙනවා. එන්න අපිත් එක්ක මේ වගේ ගමන් යන්න කියලා අන්න ආරාධනා කරනවා. කරන උපක්‍රමත් කියලා දෙනවා. මෙහෙම තමයි බිලි කොකුව දන්නේ, මෙහෙම තමයි ඇමල් අමුණන්නේ, මේ විදිහට දඩයන් කරන්න ඕනේ කියලා ඔන්න පෙන්නලා දෙනවා. එතකොට ඕකේ රසක් තියෙන්න පුළුවන්. මුවෙන්ම මේ අලුත්ම මස්, පරණ වෙච්ච නැති මස් කියලා අන්න අමුතු විදිහේ ආස්වාදයක් පෙන්වන්න පුළුවන්. මොකද්ද මේ? මම සැප විඳින්න ඕනේ, මම විනෝද වෙන්න ඕනේ, මම ජොලි කරන්න ඕනේ කියන අදහස තමයි මෙතන තියෙන්නේ. ඒ අදහස වෙනුවට අන්න මේ සමචරියාවක්, මේ සතෙක් කියන සතාට උනත් වේදනාවක්, අපහසුවක් දැනෙනවා. මේ සාමාන්‍ය ඔය සත්වයෝ මරනකොට අඬනවා, අඬනවා, අර විලාප තියෙනවා. මිනිස්සු වගේම අඬනවා, විලාප තියෙනවා. එතකොට එහෙම අඬන්නේ, විලාප තියන්නේ මේ වේදනාවක් දැනෙන්නේ නැති හින්දාද? නෑ හොඳටම තේරෙනවා ඒ සතාගෙනුත් අන්න වේදනාවක හැඟීම් දැනීම් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ විදිය දෙයක් නැවත නැවත දකින්න පුළුවන්. එතකොට ඒ වගේ ක්‍රියාදාමයකට යොමු වෙනකොට මොකද වෙන්නේ? අන්න මගේ යහපතු දෙසා මම වෙන කෙනෙක්ව කපලා කොටලා ආහාරයට ගන්නවා කියන අදහසනේ. මේ ගහකොළ වගේ අවශ්‍ය විදියට කපලා කොටලා ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදියට තමයි මේ සත්තුම අවලා තියෙන්නේ කියන අදහසනේ තියෙන්නේ. අන්න ඒ වෙනුවට වෙනස් අදහසකින් කටයුතු කරනවා. ඊට පස්සේ හොරකම් කරලා අනුන්ගේ දෙයක් අරගෙන ඒකෙන් විනෝද වෙන එක පහසුයි. ඒ වගේ උපය ගන්න එක පහසුයි. නමුත් තමුන් එහෙම නොකර ඉන්නවා කියන එක අපහසු වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය අපි හිතමු හොඳ සෞභාග්‍යමත් සමයක නම් අන්න ಗುಣධර්ම තියෙන්න පුළුවන්. නමුත් හරි ಗುಣධර්ම පරීක්ෂාවෙන් අවදිය තමයි මේ. අන්න මොකද්ද දුර්භික්ෂ සමයකදී. ඒ වගේ කාලකදී අන්න ඇත්තම ಗುಣධර්මයක්ද මේ තිවිලා තියෙන්නේ නැත්නම් අර වැඩි වුණාම ස්මෘතාවට අහම කරපු වැඩක්ද කියලා අන්න පරීක්ෂාවෙන් අවදියක්. ගේට්ටුවක් ඇරලා යන්න බෑ, දොරක් ඇරලා යන්න බෑ. ඒ පමණකට හොර සතුරු උවදුරු. ඇයි ඒ? අන්න මේ දුර්භික්ෂ සමයක්. කොහොම හරි කමක් නැහැ වෙන කෙනෙක්ගේ දෙයක් කඩා වඩාගෙන පාවුල් පිටින් ඇවිල්ලා හරි කමක් නැහැ ගෙවල් සුද්ධ කරගෙන ගිහිල්ලා අපි ජීවත් වෙන්න ඕනේ, අපේ පවුල මගේ පවුල ජීවත් කරවන්න ඕනේ කියන අදහස උත්සාහය තමයි තියෙන්නේ. එතකොට සීලයක් කියන්නේ මොකද්ද? අන්න සමචරියාවකින්. අර විදිහට මේ මගේම අභිවෘද්ධිය වෙනුවට මේ අනිත් කට්ටිය ගැනත් කල්පනා කරමින් මේ සතෙට් උනත් වේදනාව දැනෙන බව දැනගනිමින් මේ විදිහට කටයුතු කරනවා. කාමයේ වර්ධව හැසිරීම කුවත් ඒ වගේ දෙයක්. ඒ වගේ දෙයක් අන්න ටක් ගාලා වටපිට බැලුවා බඩට දාගත්තා. ආපහු ඔන්න මුකුත් කරේ නෑ වගේ ඉන්නනේ හදන්නේ. ඒකනේ උත්සාහය. ඒකනේ ඔය උපය ගත නැති දෙයක් ඔන්න ටක් ගාලා විඳිනවා. ඒක ආස්වාදේ කරනවා. ඒකේ ආස්වාදිකුත් තියෙන්න පුළුවන් අර විදියට කෙටි වෙලාවක්. නමුත් අන්න මොකද වෙන්නේ? අන්න තමුන්ගේ අභිවෘද්ධියක් වටපිටාව අමතක කරමින් විසම චර්යාවක කල් ගෙව්වා. නමුත් මොකද වුනේ? අන්න ඒක වෙහෙසක් පීඩාවක් මිස වෙන දෙයකට හේතු වෙන්නේ නැහැ. අන්න කෙටි කාලීනව යම් කිසි වින්දනයක් ලබනවා වෙන්න පුළුවනි. නමුත් දීර්ඝ කාලීනව අන්න බොහෝ ආදීනව සහිතයි. නැවත නැවත හඹාගෙන එනවා. අර විදිහට අපාය භූමියකට උනත් අරගෙන යන්න බැරි නෑ. නිරයට උනත් අරගෙන යන්න බැරි නෑ. ඊට පස්සේ ඔය කී විදිහේ විවිධ තිරිසන් සත්තු විදිහට උප්පත්ති ලබන්න උනත් බැරි නෑ. ඒ විදිහට උප්පත්ති ලැබලා අර ඔය ගොන්නුන්ගේ එහෙම කරාඹනවායි කියන්නේ. අන්න මොකද කරන්නේ? අර පිරිමි සත්තුන්ගේ ඒ උෂණ අයින් කරනවානේ. අන්න ඒ විදිහට ඒ වගේ විපාකුණත් එන්න බැරි නෑ. ඊට පස්සේ මනුස්ස උප්පත්තියක් ලැබුවත් විවිධ දේවල් හරියට නිකන් අර වලික කොන වගේ හඹාගෙන එනවා. අර කාමේ වර්ධව හැසිරීම වගේ දෙයක අවශේෂ විපාක. තමුන් එහෙම දේවල් නිසා පීඩා විඳිනවා. අර විදිහට දෙමව්පියන්ගේ ඒ වගේ වැඩ කටයුතු නිසා, වටපිටාවේ වගේ වැඩ කටයුතු නිසා පීඩා විඳිනවා. ඒ විදිහට අවශේෂ විපාක උනත් ලැබෙන්න බැරි නෑ. එතකොට මෙන්න මේ විදිහේ දේවල් තියෙනවා. එතකොට සීලයක් රකින්නවා කියන්නේ මොකද්ද? අර විදිහට මේ මගේ පෝෂණය, මගේ අභිවෘද්ධිය පොඩ්ඩක් පැත්තකින් තියලා, අර විසමචරියාව පොඩ්ඩක් පැත්තකින් තියලා සමචරියාවක් අන්න කටයුතු කරනවා. ඒ විදිහේ අදහසක් ඇති කරගන්නවා. එන්නේ ඒක තමයි සීලයක් කියන්නේ. ඊට පස්සේ අපි තෝම භාවනාවක් කියන්නේ. භාවනාවක් කියන්නේ මොකද්ද? මේච්චර කාලයක් මගේ අභිවෘද්ධිය වෙනුවෙන්, මගේ යහපත වෙනුවෙන් හිතුවා, වැඩ කටයුතු කරා, වචන බින්දා, මේ විදිහට නැවත නැවත උත්සාහ කරා. භාවනාවක අර්ථය මොකද්ද? අන්න මුකුත් නොකර ඉන්න උත්සාහ ගන්නවා. සාමාන්‍ය දැන් ප්‍රතිපදාව හරියට නොදන්න කෙනෙක් හිතනවා භාවනා කරනවා කියන්නේ ලොකු උත්සාහයක් කියලා, ලොකු දැඟලිල්ලක් කියලා. ඇත්තටම මුලදී ඒක පොඩ්ඩක් සත්‍ය වෙන්න පුළුවන්. ආධුනික කෙනෙක් ගොඩාක් උත්සාහ කරනවා, දඟලනවා. නමුත් අන්න බහුබව වෙනකොට ප්‍රතිපදාව, නියම ප්‍රතිපදාව පටන් ගන්නකොට, අන්න මෝරණකොට මොකද්ද මේ භාවනාව කියන්නේ? මුකුත් කරනවට වැඩිය නොකර ඉඳීමක්. ඒක තමයි භාවනාව. ඒ පැත්තට තමයි භාවනාවක් වැඩි වැඩියෙන් බර. අන්න කරනා වෙනුවට නොකර ඉඳීමක්. දැන් සාමාන්‍ය ඇවිදිනවා කියන්නේ අපි ළඟ තියෙන ඩෙස්ටිනේෂන් එකක්. ඉලක්කයක් තියෙනවා, ජන තැනක් තියෙනවා. අපි ඒක තමයි සමාදන් වෙලා යන්නේ. නමුත් සක්මන් භාවනාව කියන්නේ මොකද්ද? සක්මනක් කියන්නේ මොකද්ද? ඒක ගමනක් නොවන ගමනක්. ගමනක් නොවන ගමනක්, ගමනක් වගේ පේනවා. නමුත් ඒක ගමනක් නෙමෙයි. ඉලක්කයක් නැහැ. කොහෙවත් යනවා නෙමෙයි මේ. ඇවිදිනවා. ඇවිදින බව සමාදන් වෙලා. ඊළඟ අපි තුන් වාඩි වෙලා ඉඳියත් ඒක තමයි කරන්නේ. වාඩි වෙලා ඉඳලා අනාගත සැලසුම් හදනවා. අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, අර විදියට කරන්න ඕනේ, මේ විදියට කරන්න ඕනේ. ඕකනේ සාමාන්‍ය හිතේ ක්‍රියාවලිය. ඒ වෙනුවට මේ වාඩි වෙලා ඉන්නවා කියන එක සමාදන් වුණොත්, ඒක පිළිබඳ යම් කිසි අවධානකින් කටයුතු කරොත්, අන්න මුකුත් කරනවට වැඩි නොකර ඉඳීමක්. වාඩි වෙලා ඉන්නවා කියන එක සමාදන් වුණාම ඔන්න හුස්ම වැටෙනවා. නාස්පුඩු අග තැවරීගෙන හුස්මක් ඇතුළට එළියට යනවා. සද්ද ඇහෙනවා. විවිධ දේවල් මතක් වෙනවා. ඒ අතරේ නැවත නැවත මේ වාඩි වෙලා ඉන්නවා කියන දේ සමාදන් වෙන උත්සාහ ගන්නවා. අන්න ඒකත් අර විදිහේ මේ මගේ අභිවෘද්ධිය පොඩ්ඩක් පැත්තක තියලා කරන වැඩක් තමයි ඒ. ඒක තමයි දරණ උත්සාහය. අන්න නැවත නැවත උත්සාහ කරනවා, මේ විදියට කටයුතු කරනවා. ඊට පස්සේ අපි හිතමු බත්වතක් ආහාර වේලක් අරගන්නකොට සාමාන්‍යයෙන් බත් කටවල් 15ක් විතර තියෙනවා වෙන්න පුළුවන් එක එක්කෙනාගේ බඩේ දිග බලල හැටියට. මේ බත් කටවල් කන ගමන් මොකද කරන්නේ? සාමාන්‍ය හෙට කන එකක් ගැන කල්පනා කරනවා. නැත්නම් ටීවී එකේ යන එකක් සමාදන් වෙලා බත් කනවා. එහෙම නැත්නම් ගෙදර ප්‍රශ්නයක් සමාදන් වෙලා බත් කනවා. එහෙම නැත්නම් වැඩපලේ ප්‍රශ්නයක් සමාදන් වෙලා බත් කනවා. ඕකනේ සාමාන්‍ය ක්‍රමවේදය. භාවනාවක් අඳුරන කෙනෙක් මොකද කරන්නේ? එයා උත්සාහ කරනවා මම මේ බත් කන එක සමාදන් වෙන්න පුළුවන්ද? අය මුකුත් කරනවට වැඩි නෙකිරීමක් තමයි එතන තියෙන්නේ. කටකට දෙකකට හරි මේ අනන බව, මුඛයට ඔබා ගන්න බව, හපන බව, මේ විදියට රස දැනෙන බව, ගිලින බව දැනගනිමින් ඉන්න පුළුවන්ද කියන සරල උත්සාහයක් මෙතනත්තා දරනවා. ඒ විදියට කටයුතු කරනවා. අන්න ඒකත් අර විදිහට නැවත නැවත භාවනාවක් විදිහට මට බත් කටක් දෙකක් හරි කන්න පුළුවන්ද කියලා බලනවා. එතකොට ඔය දේ තමයි සිද්ධ කරන්නේ. ඔය දේ තමයි සිද්ධ කරන්නේ. දානයක් විදිහට කරත්, සිල් රකින්නවා සමචරියාවක් විදිහට කරත්, එහෙම නැත්නම් අර විදිහට භාවනාවක් විදිහට කරත්, නැවත නැවත මෙන්න මේ මගේ අභිවෘද්ධිය පොඩ්ඩක් පැත්තකින් තියලා, මගේ සතුටම කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා, නැවත නැවත මේ තැනත්තා අන්න යම් කිසි විදියක වෙනස් විදියක අදහසකින් කටයුතු කරනවා. ඒක තමයි දරණ උත්සාහය. ඒ සඳහා නැවත නැවත වෙහෙසෙනවා, උත්සාහ ගන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? අර මෙච්චර දවසක් මේ නැති මමයේගේ යහපත සලසන්න හැදුවා. මෙච්චර දවසක් නැති මමයේගේ අභිවෘද්ධියක් බලාපොරොත්තු වුණා. දැන් ඒ උත්සාහය යහපත පොඩ්ඩක් පැත්තක තියලා එන්නේ වෙනස් විදිහක කටයුත්තක, වෙනස් විදිහක දේක මේ තැනත්තා යෙදිලා ඉන්නවා. හරියට නිකන් අපි හිතමු මහා ප්‍රශ්නයක් එනවා. ගෙදර ප්‍රශ්නයක් එනවා. ගෙදර ප්‍රශ්නයක් එනකොට මේ ප්‍රශ්නේ ඔස්සේම යන එක තමයි ඔය හිතේ ස්වභාවය. සාමාන්‍ය එක තමයි හැටි. මේක වෙනවා නිකන් අර පිඹගෙන ඇනගෙන එන ඔය ප්‍රශ්නේ. එතකොට සාමාන්‍යයෙන් අඟට අඟ තියලා, හිසට හිස තියලා මේකත් එක්ක ඇනගන්න යන එක තමයි සාමාන්‍ය අපේ හුරු පුරුදු වැඩේ. හැබැයි ඒ වෙනුවට පොඩ්ඩක් ඔය වත්තේ තනකොළ ටිකක් ඉගිලුවොත්, වත්තේ තනකොළ ටිකක් ඉගිලුවොත් වරුවක් හමාරක්, අන්න ඒ වගේ වුණාම මේක ඇත්ත වැඩක් ඇති වැඩක්ද, මේ වගේ දේවල් කරලා හරියනවද, මේ වගේ ප්‍රශ්නයක් තියෙන වෙලාවක කියලා තමයි සාමාන්‍ය කෙනෙක් හිතන්නේ. නමුත් අන්න අර ප්‍රශ්නෙට අඟට අඟ තියලා, හිසට හිස තියලා එනගන්න යනවට වැඩිය අන්න ප්‍රයෝජනවත් වැඩක් වෙන්න පුළුවන්. අන්න අර අඩොම ගානේ මිදුලේ තනකොළ ගහක් නැහැ. එක ගහක් නැති වෙන්න උගුල්ලලා එච්චරට ප්‍රශ්න, එච්චරට ආවේගයක්. අන්න ඒ වගේ දෙයක් බලන්න. සාමාන්‍යයෙන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ සබ්ලිමේෂන්. මේ විදිහට මේ මේ ඩිස්ට්‍රක්ටිව් එනර්ජි එකක්, වැරදි විදිහට පාවිච්චි වෙන්න පුළුවන් එනර්ජි එකක් අන්න අපි ප්‍රයෝජනවත් විදිහට හරවනවා. සංගීතය වෙන්න පුළුවන්, ඒ වගේ විවිධ ක්‍රමවේද තියෙනවා. අන්න ඒ විදිහට බලන උත්සාහ කරනවා මේ ඩිස්ට්‍රක්ටිව් එනර්ජි එකට යට නොවෙන්න පුළුවන්ද, අඟට අඟ තියලා, හිසට හිස තියලා මේ ඇනගන්න යනවා වෙනුවට පොඩ්ඩක් වෙන වැඩක යෙදිලා ඉන්න පුළුවන්. අන්න ප්‍රශ්නේ විසඳන්න යනවා කියන්නේ මොකද්ද? තනි කරම මේ මගේ අහපත, මගේ හිතේ සැනසීම, මට මේ ප්‍රශ්නේ විසඳලා මිසක් නිදිය ගන්න බෑ කියන අදහසනේ ඔය තියෙන්නේ. ඒ දඟලන දඟලන තාක්කල් වෙහෙස වැඩි වෙනවා මිසක් අඩු වීමක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ තනකොළ ටිකක් උගුලනවා කියන්නේ මොකද්ද සමහර විට? අන්න මේ මගේ අහවද පොඩ්ඩක් පැත්තකින් තිබ්බාර ප්‍රශ්නේ පොඩ්ඩක් බාරගත්තා. ප්‍රශ්නේ බාරගන්න කැමති නැහැ මගේ අහවද මගේ සතුටම හොයාගෙන යන කෙනෙක්. මොකද ප්‍රශ්නේ බාරගත්තාම වෙහෙසයි, පීඩාවයි. ඒ ප්‍රශ්නයක ජීවත් වෙනවා කියන එක වෙහෙසයි, පීඩාවයි. අන්න ඒ වෙනුවට මොකද්ද මේ තැනත්තා කරන්නේ? අන්න නැවත නැවත අර ප්‍රශ්නෙම සමාදම් වෙනවා. නැවත නැවත ඒක විසඳලා ඉක්මනට ඒක අහවර කරගන්න හදනවා. නැවත සාමගිය උසුමක් ගහගන්න හදනවා. අන්න අර මගේ යහපත, මගේ අභිවෘද්ධිය කියන දැඟලිල්ල තමයි තියෙන්නේ. ඒ වෙනුවට අන්න ප්‍රශ්නේ පොඩ්ඩක් බාර ගන්නවා කියන්නේත් මේ මට දුකක් ආවට කමක් නැහැ, මට වෙහෙස පීඩාවක් ආවට කමක් නැහැ කියන අදහස වෙන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් අපේ යහපත සැනසීම සඳහා හේතු වෙනවා කියන එක කෙනෙක් පිළිගත්තේ නැතත් අන්න කාලයක් තිස්සේ මේ විදියට උත්සාහ කරන කෙනෙක්ට තේරෙනවා මේ මේ මේවා විසඳන්න යනව වෙනුවට විසඳන්න නැතුව පොඩ්ඩක් ඉඳලා බැලුවොත්, අයින් කරනව වෙනුවට ප්‍රශ්නේ එක පොඩ්ඩක් ඉඳලා බැලුවොත් අන්න අර කියන ක්‍රියාවලිය. සාමාන්‍ය හිතේ නැඹුරුව ගැම්ම තියෙන්නේ මගේ අභිවෘද්ධිය යහපත සඳහා. ඒක අර විදියට දාන සීල භාවනා වේවා ඒ වගේ ප්‍රතිපදාවක එක ගැළපෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රතිපදාවකට හරස් වෙන අර මගේ අභිවෘද්ධිය. හරියට නිකන් අර ප්‍රශ්නේ තියෙන වෙලාවේ තනකොළ උගුලන එකට කොච්චර හරස් කැපිල්ලක්ද බලන්නේ කිති. බෑ මේ වගේ ඔකොල්ල ඇඳ හරියන්නේ නැහැ මේක විසඳන්න ඕනේ කියන අමුතු ජවයක් එනවනේ. නෑ ඒ අතරේ අන්න අර අර තනකොළ ඉගිලුවා කියන වැඩි. අන්න ඒ වගේ මේ මේ මගේ අභිවෘද්ධිය පොඩ්ඩක් පැත්තක තියලා දන් දෙනවා. මගේ අභිවෘද්ධිය මගේ පෙරේතකම පොඩ්ඩක් පැත්තකින් තියලා සීලයක් රකින්නවා. මගේ මේ කෙරුවාව පොඩ්ඩක් පැත්තකින් තියලා භාවනාවක් කරනවා. ඔන්න ඔය දේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන ප්‍රතිපදාව. ඒ විදිහ දෙයක් කරන්න කරන්න මොකද වෙන්නේ මේ තැනැත්තට? අන්න විවේකයක් සාමයක් ඉතුරු වෙනවා. ඇයි ඒකට හේතුව? අන්න මෙච්චර දවසක් නැති මමෙක් පෝෂණය කරමින් කල් ගෙව්වා. නැති මමෙක් පෝෂණය කරන්න තමයි උත්සාහ ගත්තේ. එතකොට නැති මමෙක් පෝෂණය කරලා තියුණ වෙහෙස පීඩාව විතරයි අපිට ඉතුරුනේ. දැන් මොකද කරන්නේ? මේ නැති මමයා පෝෂණය කරන එක පැත්තකින් තියලා මේ නිකන් වෙන වැඩකෙදිලා මේ තැනත්ත කල් ගෙවනවා. කල් ගෙවන්න ගෙවන්න අර දැඟලීමක් නිසා ඇතිවෙච්ච වෙහෙස පීඩාවක් තියුණද අන්නේ වෙහෙස පීඩාව අඩු වෙනවා. ඒකයි වෙන වෙනස. ඊට වැඩි මුකුත් මහා මැජික් එකක් නැහැ. අර නැති වැඩක් කරන්න ගිහිල්ලා අහස චිත්‍රයක් අඳිනවා වගේ වැඩක් කරන්න ගිහිල්ලා අන්න මොකද උනේ? වෙහෙස පීඩාවක් විතරක් ඉතුරු වුණා. ඒ වෙනුවට දැන් මොකද්ද මේ තැනැත්තා කරන්නේ? අන්න මේ තැනැත්තා යම් කිසි විදිහක මේ දැඟලිල්ල පොඩ්ඩක් නවත්තනවා. දැඟලිල්ල නැවැත්වපු පමණින්ම මේ පුද්ගලයාට දකින්න පුළුවන් මට සාමයක් සැනසීමක් මේ හිත තුළ මතුවෙලා එනවා. මතුවෙලා එනවා. සාමාන්‍යව කතෝලික දහමේ අදහසක් තියෙනවා මේ මේ පාරාදීසෙන් එලවලානේ මේ තියෙන්නේ. දෙයියොන්ගේ පනිෂ්මන්ට් එකක් නෙමේ. උඹලා එනං නලලේ දාඩිය වගුරෝගෙන උපයගෙන කාපල්ලා කියලා මෙන්න මේ පාරාදීසෙන් එලෙව්වා. එලෙව්වා කියන අදහසනේ තියෙන්නේ. එතකොට නැවතත් මම පාරාදීසයට ගිහිල්ලා නැවතත් දෙවියන් එක්ක එකතු වෙනවා කියන උත්සාහයක් මේ තැනත තුල තියෙනවා. නමුත් ඇත්තටම මේ දැනටම ඉන්නේ පාරාදීසේ කියන එක බාරගත්තොත්, මේ මනුස්ස ලෝකෙ කියන්නේම පාරාදීසයක් කියලා බාරගත්තොත් අන්න ඒ අදහස තමයි තියෙන්නේ. ඒකට එරෙහි වෙන්නේ මොකද්ද? අපේම තුල තියෙන මේ තණ්හාව තමයි ඒකට එරෙහි වෙන්නේ. මේ මේ ඉලක්කයක් හදා ගන්නවා. දිව්‍ය ලෝකේ පාරාදීසයට යන හරි ඉලක්කයක් හදා ගන්නවා. දේව පියාණන් එක්ක නැවත එකතු වෙනවා කියන හරි ඉලක්කය හදා ගන්නවා. අර තණ්හාවෙන් ඉස්මතු වෙන ඉලක්කයක් ඒක. නමුත් ඒ තණ්හාව මේ වොන්ට් කියන එක පොඩ්ඩක් අන්න අතහැරලා දැම්මොත් අන්න මොකද වෙන්නේ? අන්න තේරෙනවා දැන්ටම ඉන්නේ පාරාදීසෙ තමයි. දැන්ටම ඉන්නේ පාරාදීසෙ තමයි. ආයි අලුතෙන් යන්න දෙයක් නැහැ. අලුතෙන් ගිහිල්ලා ලං කරගන්න දෙයක් නැහැ. අන්න ඒ විදිහේ උත්සාහයක් තමයි මේ තුළ තියෙන ඇත්තටම. මේ මගේ අභිවෘද්ධිය පොඩ්ඩක් අතහැරලා කටයුතු කළොත් අන්න තේරෙනවා මේ මනුස්ස ලෝකෙ කියන්නේම පාරාදීසයක්. මේක අඳුන්නනේ සුගතිය කියලානේ. දැන් සාමාන්‍ය මේ අපේ කට්ටියට හිතෙන්නේ සුගතිය කියන්නේ දිව්‍ය ලෝක කියලා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කියලා තමයි අදහස. නෑ, මේ මනුස්ස ලෝකෙත් ඇතුළත්ව තමයි සුගතිය කියන්නේ. සාමාන්‍ය මේක අමුතු අපායක් කරගෙන තියෙනවනේ ගොඩදෙනේ. හතර අපායට වැඩි හපන් මේ අපාය කියලා හිතන තරමට මේකේ වෙහෙසක් පීඩාවක් හදාගෙන තියෙනවා. නැවත නැවත වෙහෙසෙනවා, දඟලනවා. වෙහෙස පීඩාවක් ඇති කරගන්නවා. මේ මොකද දැන්ටම ඉන්නේ අපායක වගේ අදහසකින් තමයි කල් ගෙවන්නේ. නෑ, මේ මනුස්ස ලෝකේ හඳුන්වන්නේ සුගතිය විදිහට. මේ දිව්‍ය ලෝකයක් වගේ තැනක් මේ. ඔච්චර දඟල නැතු ඉඳියා නම් ඒක සමාදම් වෙන ලේසි. ඔච්චර ওই දඟලිල්ල පොඩ්ඩක් පැත්තකින් තිබ්බා නම් ඇත්තරම දැනෙනවා දැන්ටම ඉන්නේ දිව්‍ය ලෝකේ. එන්නේ සැනසීම අපේ හිත තුල තියෙනවා. හැබැයි ඒක වැහිලා තියෙන්නේ මොකක් උදෙසාද? මේ කෙරුවාවක් උදෙසා තමයි වැහිලා තියෙන්නේ. මගේ අභිවෘද්ධියක්, මගේ යහපතක් සඳහා මේ තැනත්තා කෙරුවාවක් හැම වෙලේම උත්සාහයක් කෙරුවාවක් සිද්ධ කරනවා. අන්නේ කෙරුවාව නිසාම මේ දිව්‍ය ලෝකේ කියන එක පොඩ්ඩක් අමතක වුණා. මේ දැන්ටම ඉන්නේ සුගතියේ කියන එක පොඩ්ඩක් වැහිලා ගියා. මේකත් අපායක් වගේ ස්වභාවයකට පත් වුණා. ඉතින් නැවත නැවත විඳිනවා, ඩිප්‍රෙෂන් කියනවා, පැනික් ඇටැක්ස් කියනවා, ඇන්සයිටි ඇටැක්ස් කියනවා, සුයිසයිඩල් කියනවා. ඉතින් ඕක තමයි වැඩේ. මොකද මේ අපායක ඉන්නවා වගේ අදහසකින් ඒ විදිහේ වෙහෙසකින් තමයි කල් ගෙවන්නේ. නෑ, මේ ජීවිතය කියන එක ඔච්චරම වෙහෙසක් ගන්න දෙයක් නෑ. මේ සුගතියේ උප්පත්තිය ලබලා ඉන්නේ කියන එක අපිට දැන හඳුන ගන්න පුළුවන්. මේ හිත තුළ සැනසීමකින් මේ ජීවත් වෙන්න බැරි කමක් නෑ. ඒ විදිහ හැකියාවක් මේ ලෝකයේ තුල තියෙනවා. අන්න ඒක දැන හඳුන ගන්න එකම දෙයයි අවශ්‍ය වෙන්නේ, මේ දැඟලිල්ල පොඩ්ඩක් නවත්තන්න. දැඟලිල්ල නැවත්තපු ගමන් අන්න තේරෙනවා විවේකයක් සැනසීමක් ඒ ස්ථානේ මෝදු වෙනවා. විවේකයක් සැනසීමක් අන්න නැවතත් හිත තුල මතුවලා එනවා. ඉතින් ඒක තමයි මේ කරන පුහුණුව. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙන ප්‍රතිපදාව. අන්න මේ විදිහට නුවණැති තැනැත්තෙක් මෙන්න මේ විදිහට කටයුතු කරනවද, උත්සාහ කරනවද, අන්න ඒ තැනැත්තා දුක් රහිත ස්වභාවයක උප්පත්තිය ලබනවා. අයි මැරිලා උපදින්නම ඕනේ නෑ. ඒ වෙනුවට අන්න මේ නැවත නැවත ඉපදිමින් මැරෙමින් යන ගමනක් නෙමේ. මොහොතක් මොහොතක් පාසා අන්න අපායෙන් චුත වෙනවා, අපායට උප්පත්තිය ලබනවා. ආපහු අපායෙන් චුත වෙනවා, අපායට උප්පත්තිය ලබනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. ඒකනේ ඔය ඔය නිකන් ඔය වේදනාවකින් වෙහෙසකින් දඟලන කට්ටිය, හිතේ ප්‍රශ්නයක් ඇති කට්ටිය බලන්නකෝ සුසුම් හෙලන ආකාරය, අඬන ආකාරය, කඳුළු සලන ආකාරය, වෙහෙස ගන්න ආකාරය. මොකද්ද මේ? අපායෙන් චුත වෙනවා, අපාය උප්පත්තිය ලබනවා. ආපහු අපායෙන් චුත වෙනවා, අපාය උප්පත්තිය ලබනවා. නැවත නැවත මේ මැරෙමින් ඉපදෙමින් තමයි ඉන්නේ. ආයි මේ කය නිරුද්ධ වෙලා මැරිලා යන්නම දෙයක් නෑ. ඕකේ අන්න එතකොට මොකද වෙන්නේ? මේ විදිහේ උත්සාහයක්, මේ විදිහේ ප්‍රතිපදාවක් පුරණ මේ තැනැත්තා අන්න ටිකෙන් ටික මේ ආකාර දිව්‍ය ලෝකයක තමයි දැනටම ඉන්නේ, සුගතියේ තමයි දැනටම ඉන්නේ කියන අත්දැකීම ටික ටික තමුන් තුලින්ම අත්දකිනවා. මේ විදියට මා තුළ වැඩි වැඩියෙන් විවේකයක්, සැනසීමක් මෝදු වෙලා එනවා, මතු වෙලා එනවා. ඒක සඳහා ලොකුවට කරන්න දෙයක්වත් නැහැ. මුකුත් නොකර ඉඳීම තමයි තියෙන්නේ. මුකුත් නොකර ඉඳීම තමයි තියෙන්නේ. අර විදියට මහා පිඹගෙන ඇනගෙන එන ගොනෙක් වගේ ක්‍රියාවලියක් අපේ හිත තුළ තියෙනවා. ඒකත් එක්ක අඟට අඟ තියලා, හිසට හිස තියලා එනගන්න යන්න අපි හරි කැමතියි. අපි හරි කැමති. නමුත් අන්න පොඩ්ඩක් මේ ක්‍රියාවක් වෙනුවට නොකිරීමක් පුරුදු කරොත්, අන්න නැවත නැවත උත්සාහ කරොත්, නැවත නැවත මේ විදිහට කටයුතු කරොත්, මේ නැතිමමේගේ අභිවෘද්ධියක් පෝෂණයක් වෙනුවට පොඩ්ඩක් වෙනස් විදිහක අදහසකින් කල් ගෙවුවොත් අන්න තේරෙනවා මේ තැනැත්තට වැඩියම දුර නෑ. වැඩියම දුර නෑ. මෙන්න මේ විදිහට උත්සාහයක්, උනන්දුවකින් මේ විදිහට නැවත නැවත ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්ට අන්න දකින්න පුළුවන් මේ හිත තුළ විවේකයක් සාමයක් මතුවෙලා යන ආකාරය. උන් භාග්‍යතුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මේකට අමුතු විදිහක උපමාවක් දෙනවා. හරි ලස්සන උපමාවක්. මොකද්ද කියනවා, මේ ගහක එළිලා තියෙන අඹවල්ලක් ගැන තමයි කියන්නේ. එතකොට කියනවා මේ අඹ නැට්ට හරියට මේ ගහට බඳලා තියෙන මේ අඹ නැට්ට හරියට නිකන් තෘෂ්ණාව වගේ. ආ මෙහෙම පැවැත්මක් ඉන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මෙහෙම පවතින්න ඕනේ කියන අදහස තමයි මේ තුල තියෙන්නේ. එතකොට කියනවා මේ තථාගත තෙමේගේ, එහෙම නැත්නම් මේ මගේ මහණෙනි, මෙන්න මේක බිඳලා තියෙන්නේ, මේ නටුව කපලා දාලා තියෙන්නේ, මේ නටුව කඩලා දාලා තියෙන්නේ, මේ නටුව බිඳලා දාලා තියෙන්නේ. අන්න එහෙම නටුව බිඳලා දැම්මහම මොකද්ද වෙන්නේ කියලාත් පොඩ්ඩක් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. කියනවා අන්න අර නටුව මේ ගහට තියෙන සම්බන්ධය බිඳහම මොකද වෙන්නේ, අර ස්වභාව ධර්මයේ ගමනක් ඒකට මතුවෙලා එනවා. දන්න අඹවල්ල එයාට ඕනි දිහාවකට යන්න පටන් ගන්නවා. දැන් මෙච්චර කල් මේ ගහේ බැම්ම තියුනේ ගහට ඕන විදිහට තමයි ඉඳී. නමුත් ඔන්න දැන් අරයාගේම ගමනක් තියෙනවා. ඔන්න ඕක තමයි දෙන උපමාව. ඒතර කියනවා මේ තෘෂ්ණාව නැමැති මේ නටුව බිඳලා දාලා තියෙනවා. දැන් ඒකට එතකොට අර ගහට සම්බන්ධයක් නැහැ. අන්න දැන් කොහොමද යන්න ගමන? අන්න අඹවල්ලට අනුව ස්වභාව ධර්මයට අනුව ගමනක් තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රතිපදාව. අපි හිතුවා මේක මේ ගහටම සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ, මොනවා නැතත් මේක කොහොම හරි පැලස්තරයක් ගහලා හරි සම්බන්ධ කරගෙන තියෙන්න ඕනි කියලා. නමුත් මේ භාවනාවක් මේ ප්‍රතිපදාවක් කියන්නේම මෙන්න මේ නටුව කඩලා දාන්න පුළුවන්. කැඩුවට පස්සේ යන්නේ සබහා ධර්මයේ ගමනක්. ඒක එච්චරම ආකර්ෂණීය නොවෙන්න පුළුවන් සමහරකට මුලින් කෙනෙක්ට. ওই භාවනා කරන්න එහෙම වෙන කට්ටිය සාමාන්‍ය ටික දවසක් යනකොට ඇවිස්සලා එනවා. ඇවිස්සලා එන පුදුම මේ ඇවිස්සිල්ලක් ඇවිස්සෙනවා, හිතවිලි ඇවිස්සෙනවා, හිත වික්ෂිප්ත වෙනවා. මෙතන ඇතර නිකන් මේ මරණය ආවා, මේ අංගොඩ යන්න වෙයිද දන්නේ නැහැ කියන වගේ අදහසක් මතුවෙලා එනවා. මතුවෙලා එනවා. අන්න මොකද වුනේ, අර තියුණ පදනම අර නටුව පොඩ්ඩක් දෙදරගෙන එනවා. එනකොට මොකද කරන්නේ, යනවා රෑ ජාමෙ පිකනික් මිලා යනවා, ඈ කලුවරේම බෑග් අරගෙන ලෑස්තිලා යනවා, හොරාට පැනලා යනවා. මොකද මේ ස්ථාවරේ කඩලා ගියොත්, මේ දණ්ඩ කඩලා ගියොත්, මේ පැවැත්ම කඩලා ගියොත් කියන බීතිකාව තමයි. ඉතින් නොකියා යන එක අහන දෙයක් නැහැනේ. ඔය එහෙම පැනලා යන කට්ටියට මං නිතර ඔය මෙහි ඉන්න කට්ටියට කියන්නේ ඈ කියලා ඵලයන් අඩුම ගානේ අර පැදුරට කියලා යන්න එපා යනවා කියලා. මේ ෆෝම් එක අරන් ඵලයල්ලා, මේ අර පහල ඔෆිස් එකට මේ ෆෝම් එක දීගෙන ඵලයල්ලා, නැත්තම් ඕක ආයි මගේ කුණු ගොඩක් කියනේ. එහෙම ෆෝම් කීයක් නම් තියෙනවද? කුණු බක්කිය පිරෙන්න ෆෝම් තියෙනවා හොරෙන් පැනලා ගිය උන්ගේ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන්නේ. අන්න මොකද වෙන්නේ, අර වැඩි ඕනේ නැහැ ආධුනික කෙනෙක් උනත් සතියක් අමාරක් යනකොට ඔන්න දෙදරගෙන එනවා අර ස්ථාවරේ. දෙදරගෙන එනකොට මොකද කරන්නේ, අන්න නැවත මේක කොහොම හරි ස්ථාවර කරගන්න ඕනි කියලා තමයි යන්නේ. ගිහිල්ලා ටීවී එකක් ඉස්සරහට අර විදිහට ගෙදර දොරේ කට්ටිය අතරට, එහෙම නැත්නම් ටිකක් වැඩියම අමාරු වෙච්ච කෙනෙක්ට දොස්තර කෙනෙක් ගාවට ගිහාම, ආ දොස්තර මහත්තයා කියනවා මේ පෙත්තක් තියෙනවා මේක බොන්නකෝ. ඒක බිව්වට පස්සේ හරි, ඒක බිව්වට පස්සේ හරි නැවත ස්ථාවර වෙනවා. නැවත මට රස්සාවට යන්න පුළුවන්, නැවත වැඩ කටයුතු කරගන්න පුළුවන්, නැවත මේ මගේ උනන්දු අභිවෘද්ධිය සඳහා කටයුතු කරන්න පුළුවන් කියන ස්වභාවය. එතකොට අර නටුවෙන් අර ගිලිහෙන තැන අන්න ඒ දෙදරීම දරාගෙන ඉන්න පුළුවන් නම් තේරෙනවා මේ කය මේ හිත කියන මේ දෙකම අන්න අමුතු ස්වභාව ධර්මයේ ගමනකට යන්න පටන් ගන්නවා. මේ කයේ පාලනයත් ගිලිහෙනවා. මේක නිකන් බාහිර බලවේගකින් මේ කය පාලනය කරනවා වගේ විවිධ විකෘති මතුවෙලා ඉන්න පුළුවන්. හිතේ පාලනයත් ගිලිහෙනවා. මේ කාගේ වචනද මේ ඇහෙන්නේ, කාගේ ශබ්දද මේ ඇහෙන්නේ, කවුද මේ කතා කරන්නේ, මේ වෙන කෙනෙක්ගේ කටහඬක් ඇහෙනවද මාතුලින් කියලා ওই විදිහ අමුතු විකාර මතුවෙලා එනවා. මෙන්න මේ අර ගිලිහිලා යන මොහොත භාග්‍යතුන් වහන්සේ කියනවා මේ නටුව කැඩුවාම මේ අඹ වල්ල යන්නේ ඒ ස්වභාව ධර්ම ගමනක් යන්නේ. ඒ වල්ලට අනුව ගමනක් තියෙනවා. අන්න ඒක දරන්න බෑ ගොඩ දෙනෙට. ඒක පිළිගන්න කැමති නෑ ගොඩ දෙනෙට. නමුත් මුල්ලදී පොඩ්ඩක් වෙහෙස වුණත් අමාරු වුණත් මාර ගත්තොත් අන තේරෙනවා කාලෙත් එක්ක බොහොම විවේක තත්ත්වයක් මතුවෙලා එනවා. විවේක තත්ත්වයක් මතුවෙලා එනවා. අර දැඟලිල්ල පොඩ්ඩක් නවත්වපු එක විතරයි සිද්ධ කරේ. ඒක නවත්තන්න නවත්තන්න ඕන තේරෙනවා. අර දැන්ටම ඉන්නේ සුගතියේ, දැන්ටම මේ දිව්‍ය ලෝකයක ජීවත් වෙනා වගේ ස්වභාවයක්, ඒ විදිහේ සැනසීමක් මා තුළ තියෙනවා. ඇත්තටම මේ මනුස්ස ජීවිතේ මෙච්චරම දඟලන දෙයක් නැහැ. ඒ වෙනුවට බොහොම විවේකයෙන් සාමයෙන් ඉන්න පුළුවන් හැකියාවක්, වටපිටාවක් අපිට තියෙනවා. හැබැයි ඒක පිළිගන්න සූදානම් නැහැනේ මේ හිත. ඒක පිළිගන්න සූදානම් නැහැනේ දෙමව්පියෝ. ඒක පිළිගන්න සූදානම් නැහැනේ මේ සමාජේ. නැවත නැවත කියනවානේ නෑ නෑ මෙහෙම ලං කරගන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියන උත්සාහය තියෙනවා. අන්න තමුන්ගේ හිත තුළ මේ තියෙන සැනසීම විවේකය වහලා දානවා. කෙරුවාවක් කෙරුමෙක් කිස්මතු වෙලා එනවා. මමත්වයක් පෝෂණය කරන්න දඟලනවා. නැති මමෙක් පෝෂණය කරන්න උත්සාහ ගන්නවා. නමුත් අන්න මේ බුදුරජාණන් වහන්සේගේ වචනේ අපිට ඇහුනොත් අන්න නිවැරදි ප්‍රතිපදාවක්, මේ දැනටම ඉන්නේ සුගතියේ කියන ස්වභාවයක් දැන හඳුන ගන්න අපිට අමාරු නෑ. ඉතින් ඒ වගේ උත්සාහයක් සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සහ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටත්, අප සියලු දෙනාට උතුම් නිර්වාණ අවබෝධය කර ගැනීමට මෙම පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු.